Order, please.
Vanakkam, Aayvovan. Announcement by the Honorable Speaker. Honorable Speaker requested me to inform that he is unable to attend this house today since he is attending the meeting of Select Committee on Religious Harmony. I wish to inform that a meeting of the Committee on Parliamentary Business will be held today at 3 p.m. in the Honorable Speaker's Chamber. And immediately after that, a meeting of the Committee of Selection will also be held there for all members of the respectable committees are kindly requested to be present at this meeting. Presentation of paper. Honorable Prime Minister and Minister of National Policy Economy Affairs.
Garu Sabhapathumani, Nidas Pahalo Varshe Sadaha Jatika Maniksa Swarnabharana Adhikari Varshika Vartavaha Ginum Mama Idiripat Karami. Emma Vartava Tirasara Sangvardaneha Parisare Saha Swabhavika Sampat Pirimada Anshika Adhikshana Karaka Sabhavitama Kalitvai Mama Yojana Karami. Dedas Dahata Varshe Sandaha, Adhikarna Seva, Commission Sabhave, Varshika Vartava, Mamidri Patkarami. Emma Vartava, Naitika Katutu, Dushan Virodi Ha, Madi Katutu Piriman, the Anshika Addiction, Karak Sabhave, Tumukalitway, Mamayojana Karami.
Honorable Minister of Tourism, Development, Wildlife and Christian Religion Affairs.
Sabhavat Tumani, Dedas Dahate, Pebara, Visitung and Dinasita. Didas Dahate October Dolusani Dinadakwa Kali Tadalava, Raja Ginum Piriman the Karak Sabaha Visin, Didas Dahanami April Hatravenidina Parliament to Eti Dripatkan Lada, Ataveni Parliament to Eteveni Sabahavare Deveni Vartave, Sancharaka Sangwardana Vanajivi Saha Christiani Agamika Katutu Amatian Se Saha, Christiani Agamika Katutu Department to Sambandin Sandahan Karnu Piribandava, Parliament to Stavar Nioke Kase Dahanamin Hatra Prakarava, Nirikshana Saha Ganulabu Kriyamarga Piriman the Varta Mamidripat Karami. Emma Varta, Raja Ginum Piriman the Karaka Sabaha with Mukalitway, Mamayojana Karami.
Honorable Minister of Finance.
Aru Sabhapati Tumani, Dedas Dasa, Varshe Sandaha, Sima Saita, Sri Lanka, Rakshana Sanstave, Varshika Varta, Mamidripat Karami. Emma Varta, Arthika Sangwardana Piribanda, Anshika Addiction, Karaka Sabaha with Mukalitway, Mamayojana Karami. Dedas the Hata Varse Sandaha, Vedendaha, Ayujana Pratipati Department, Kari Sadana Vartava Saha, Dedas the Hata Varse Sandaha, Vyaputi Kalamana Karnaha, Addiction Department, Varshika Kari Sadana Varta, Mamidripat Kermi, Emma Varta, Raja Mudal Piriman, the Karaka Sabaha with Mukalitwe, Amayojana Kermi.
Honorable Minister of Health.
Gar Sabhavati Tumani, Dedas Dahatra, Dedas Palavasa, Dedas Dasa, Varsha Sandaha. Sima Saita Triposha Limited Hi Varshika Varta Mamidripat Karami. Emma Varta, Sautiha, Manava Subasadane, Samaja Saibalagani, Piribanda Anshika Addiction, Karaka Sabhavita Mukalitway, Mamayojana Karami.
Honorable Minister of Megapolis and Western Development.
Didas Dhatuna Varshe Sandaha, Jatika Bautika Salasun Department, Kari Sadana Varta Mamidripat Karami. Emma Vartava, Arthika Sangwardana Piribanda, Anshika Addiction, Karaka Sabha with Mukalitway, Mamayojana Karami.
The Honorable Minister of His Hills Country New Villages.
Aru Sabhapati Tumani, Dedas Dahata Varshe Sandaha, Kandurata Navagamana, Yatitala Pahasukam Ha, Raja Sangwardana Amatyanse, Kari Sadana Varta, Mamidripat Karami. Emma Vartava, Saukiha, Manava Subasadane, Samaja Saibalagani Piribanda, Anshika Addiction, Karaka Sabha with Mukalitway, Mamayojana Karami.
Honorable Non-Cabinet Minister of Labour and Trade Union.
Aru Sabhapati Tumani Dedas Dasa Varshe Sandaha Sramavasana Aramudle Varshika Varta Mamidripat Karami. Emma Vartava Adhyapaniha Manava Sampat Sangwardhane Piribanda Anshika Addiction Karaka Sabhavitamakalitway Mamayojana Karami.
Presentation of report from committee, presentation of report the sectoral overseas committee on business and commerce by the chair of the committee, the Honorable Alisari Maulana.
Honorable Deputy Chairman of the committee, I present the report of the Sectoral Oversight Committee on Business and Commerce on Companies Amendment Bill and Performance Report and Annual Accounts of the Department of Registrar of Companies for the year 2017, which were referred to the said committee. Thank you.
Presentation of Consultative Report of the Sectoral Overseas Committee on Legal Affairs and Media and the Sectoral Overseas Committee on National Security by the Chair of the Sectoral Overseas Committee on Legal Affairs and Media, the Honorable Ajit Manna Perma.
නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික කාරක සභාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවට යොමු කරන ලද 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධාන පනත යටතේ සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවල ඒකාබද්ධ වාර්තාව මම ඉදිරිපත් කරමි.
Presentation of public petitions, Honorable Agilavraj Daryavesa. Honorable Vimal Ratnayaka.
Garu Kathanayakathumani, Nugeyakota Jammu Kashmir Mahawatha 9 වෙනි පටුමග අංක 16 දරන ස්ථානයේ පදිංචි SMN සේනානායක මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නේ.
The Honorable Nalaka Prasad Polane.
Garu Kathanayakathumani, Polonnaruwa Kurupwandiya අංක 595න් 188 දරන ස්ථානයේ පදිංචි KG මල්කාන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
Petition stand report to the committee on public petitions. Question for oral answer. Honorable Kesa Vidhanage. Ask the Minister of Internal Affairs.
Garu Sabhapathumani, Swadesha Katayutu Amathuma Sati Dekak Kal Dillena.
Honorable Dayasiri Jayasekara, to ask the Minister Mutkam. Honorable Saminda Vijayasiri, to ask the Minister of Housing.
ආනෝ සභාපතිතුමා
ගරු සභාපතිතුමනි ආ එකට පිළිතුර ඇමුණුම 1 සිට 9 දක්වා දීර්ඝව තිබෙනවා ඒක සභාගත කරනවා ආ දෙකට උත්තරෙත් ඇමුණුම 10 සිට 19 දක්වා සඳහන් කරලා සභාගත කරනවා ආ 3 2012 8 වෙනි මාසයේ 18 වෙනි දින චිත්‍රපටි අධ්‍යක්ෂක V Understand හතාගේ මිස් ඩයිනමයිට් චිත්‍රපටය මීට අමතරව පාලක මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ප්‍රසන්න විතානගේ මහතාගේ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය පිළිබඳ මතභේදයක් ඇතිවීම නිසා තිරගත කිරීම අත්හිටුවනි ආ 4 මිස් ඩයිනමයිට් චිත්‍රපටය වාරණය කෙරුණේ අසභ්‍ය දර්ශන හා ග්‍රාම්‍ය දෙබස් අඩංගු බැවිනි ඒ දෙබස් සහ දර්ශන ඉවත්කොට 2016 6 වෙනි මාසේ 17 වෙනි දින යලි මණ්ඩලයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිහිටියන්ට වඩාත් සුදුසු වර්ගීකරණ යටතේ ප්‍රදර්ශනයට අවසර දෙන ලදී. ඔබ නැතුව ඔබ එක්ක ප්‍රදර්ශනයේ අත්හිටුණේ එවක පාලකයන් මේ චිත්‍රපටයේ මගින් යුද හමුදාවේ මානසිකත්වයේ බිඳවැටිය හැකි බව උපකල්පනය කළ බැවිනි. 2015 නව පාලක මණ්ඩලයේ පත් කිරීමෙන් පසු චිත්‍රපටයේ නැවත සලකා බලන ලෙස අධ්‍යක්ෂක ඉල්ලීමක් කළේය. නව පාලක මණ්ඩලයේ කිසිදු සංස්කරණයකින් තොරව වැඩිහිටියන්ට වඩාත් සුදුසු වර්ගීකරණ යටතේ ප්‍රදර්ශනයට අවසර ලබා දුන්නේය. ආ 5 ගුණාත්මක සිංහල චිත්‍රපටි කලාවක් බිහි කිරීම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විෂයපතේට අයත් කාර්යයක් නොවේ. ආ අදාළ නොවේ අතුරු ප්‍රශ්න තියෙනවා නම් ඇමතිතුමාට යොමු කරන්න පුළුවන්.
සෙවිතිකාර ඇමතිතුමා පිළිතුරු ලබා දී වෙනුවෙන්. පෙර ඇමතිතුමාගේ පිළිතුරු වල සඳහන් වෙනවා මේ රංගුකාර මණ්ඩලයේ කරන කාර්යභාරය. පෙර ඇමතිතුමනි අපිට යෝජනා කරන්න ඕනි විශේෂයෙන්ම අපි දකිනවාද අපේ රටේ තියෙන මේ චිත්‍ර මේ මේ කියන නාට්‍ය කලාව ගත්තත් එහෙම නැත්නම් අපේ සෑම සිරු දෙයම ගත්තත් විකෘති වෙලා තියෙන්නේ. ඒ විකෘතිභාවය තුළ මේවා නරඹන සහ ඒවා අත්විඳින සමහර කණ්ඩායම් ඒ විකෘති වූ දේවල් වැළඳ ගනිමින් සමාජගත කරන්න උත්සාහ දරනවා. අපි ගත්තොත් ඉන්දියන සංස්කෘතිය තමයි බොහෝ වෙලාවට මේ චිත්‍රපටි තුළ දකින්නට හදන්නේ. හැබැයි ඉන්දියානු සංස්කෘතියක් නෙමෙයි ඇත්තටම බැලුවා. ඒ තුළින් තියෙනවා වෙනත් වූ වැඩපිළිවෙලක්. ඉතින් රංගුකාරක මණ්ඩලයේ විසින් අපි යෝජනා කරන්නේ අපිට අපේ ආවේනික සහ අපේ සංස්කෘතිය ආරක්ෂා කරනවා වගේම රටේ ජනතාවට රටේ අනාගතයට ගැළපෙන ඔබින විදිහට යම්සි වැඩපිළිවෙළ නිර්මාණය විය යුතුයි. මේ රටේ පවතින තත්ත්වෙත් එක්ක සමහර දේවල් ගත්තම අපේ ඉතිහාසෙත් නැති දේවල් තමයි පිළිමු වෙන විදිහට වැඩේ කරන්නේ. සමහර ඒවා ගන්න සමත් ජාතීන් වශයෙන් ජාතීන්ගේ ප්‍රශ්න අවුල් වෙන සහගත විදිහේ චිත්‍රපට තමයි නිර්මාණය කරන්න උත්සාහ දරන්නේ. හැබැයි අපේ ඉතිහාසයේම සිදු වෙලා නැහැ කරු හැමතුමනි. ඒ නිසා මම හිතනවා විශේෂයෙන්ම කාලීන වශයෙන් මේ රටේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නෙත් එක්ක බැලුවම අපේ රටේ මේ සමගිය ඒ වගේම ජාතීන් අතර ප්‍රශ්න නොවන විදිහේ චිත්‍රපට නිෂ්පාදනය විය යුතුයි කියන කාරණේ අපි දකින. මම හිතන්නේ රංගුපාලක මණ්ඩලයේ විශේෂයෙන් මේ සඳහා අවධානය යොමු කරන වැඩපිළිවෙලක් තියෙනවාද කියන කාරණේ තමයි මට දැනගන්නට තියෙන්නේ.
ඇමතිතුමාගේ අතුරු ප්‍රශ්න වලට අපි ඉදිරිපත් කළා. එතුමාට ලිඛිත උත්තරයක් දෙනවා.
දෙවන අතුරු ප්‍රශ්න සභාපතිතුමනි අපේ ඒෂා විතාන මන්ත්‍රීව මං ඉන්නවා.
හොන්රබල් කේස් අවධානය.
ගරු සභාපතිතුමනි, ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ මම හිතන්නේ අතිශයින් වැදගත් කාරණා කීපයක් අඩංගු වෙනවා. මම හිතන්නේ ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට හිටපු ඇමතිවරයෙක් උත්තර දෙන හින්දා මම හිතන්නේ මේකට උත්තර දීමේ ගැටලුවක් වෙන එකක් නැහැ. අපේ ගායන කරුණාතිලක ඇමතිතුමා, මේ රටේ චිත්‍රපට ශේෂ්ත්‍රයේ වගේම ටෙලි නාට්‍ය ශේෂ්ත්‍රය තුළ මහා විශාල රටට හෙළි නොවන ප්‍රශ්නයක් තියෙනවා ගරු සභාපතිතුමනි. ප්‍රශ්නේ තමයි ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරගන්න මේ දේශීය කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවට චිත්‍රපටයක් නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තය දෙන කර්මාන්තකරුවට මේක ප්‍රදර්ශනය කර ගැනීමේදී අනිවාර්යයෙන්ම ජාතික නාලිකාවක නැත්නම් චිත්‍රපට සංස්ථාවේ මේක ප්‍රදර්ශනය කරගන්න නම් වෙනමම අල්ලසක් ගෙවන්න සිද්ධ වෙනවා. මේක මේ චිත්‍රපට කර්මාන්තයේ ඕන අධ්‍යක්ෂවරයෙක්ගෙන් ඕන නිෂ්පාදකවරයෙක්ගෙන් අහුවම දැනගන්න තියෙන කාරණාව. සමහර දේශීය නාලිකාවල යන ගරු මේ සභාපතිතුමනි, දේශීය නාලිකාවල යන ටෙලි නාට්‍යයක් සඳහා දිනකට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලැබෙනවා නම් රුපියල් 25,000 30,000 සමහරවිට 50,000 මේ වෙනුවෙන් මැදිහත් වෙන මැදිහත්කරුවට ගෙවන්න ඕන අර කර්මාන්තකරුවා. මේක නතර කරන්න මම ගරු ගායන්ති කරුණාතිලක ඇමතිතුමා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉන්න වෙලාවේ මේ පිළිබඳව අපිට පැමිණිලි කරාම ඇවිල්ලා කතා කරා. අපි දැක්ක පහුගිය කාලේ චිත්‍රපට සංස්ථාවෙත් එක්තරා මේ චිත්‍රපටි කර්මාන්තයේ ඉන්න ප්‍රසිද්ධ ශිල්පියෙක්ගේ නැත්නම් නළුවෙක්ගේ ඕනෑකමට තමයි සියලුම චිත්‍රපටි ප්‍රදර්ශනයට දිනවකවානු තීන්දුවනේ. ගුණාත්මක චිත්‍රපට පිටිපස්සට යනවා, ගුණාත්මක භාවයේද නැත්නම් චිත්‍රපටියේ තියෙන ජනතාව වැළඳ ගැනීමට එහා ගියපු දේශපාලනේ නළුව ඕනනම් ඔබතුමාට වාස්ස කියන්න මම කැමති නැහැ මෙතන කියලා කාටවත් මේ මඩ ගහන්න. මම දන්නේ රටේම දන්නවා අන්න ඒ තත්ත්වෙට මේ කර්මාන්තේ වැටෙන්න දෙන්නේ නැතුව වර්තමානයේ මේ වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න අමාත්‍යංශයේ මෙහෙ වෙලා කටයුතු කරනවද? ඒ වගේම මම අදටත් ඔබතුමාට කියනවා මට අදටත් සැකයක් තියෙනවා ටෙලි නාට්‍ය කර්මාන්තයේ මේක අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. මේක නතර කළා මේ කර්මාන්තයේ සිදු කරන යම් පිරිසක් ඉන්න මේ අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන්ට කාගේවත් පිටිපස්සේ යන්නේ නැතුව මේ වටිනාකමක් තියෙන ගුණාත්මක භාවයෙන් වැඩි ජනතාව වැළඳ ගන්න නිර්මාණවලට අවස්ථාවක් දෙන්න අමාත්‍යංශයේ යම් පියවරක් ගන්නවද කියලා දැනගන්න කැමතියි.
අපි ඒක සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ වගේම අර ජාතික නාලිකා ගැනත් කිව්වා කාලයක් එවැනි තත්ත්වයක් තිබුණා. නමුත් අපි රජයේ බලයට පත් වුණ ගමන් මම තමයි මේ විෂය භාරව ඇමති වුණේ. අපි ඒක සම්පූර්ණයෙන්ම ඒ කාලෙන්නම් පාලනය කරා. එහෙම දීමනා දෙනේම ඔක්කොම නතර කරා. අපි විද්වත් කමිටුවක් පත් කළා. ඒ කමිටු නිර්දේශයෙන් තමයි තෝරගත්තේ. අපි දැන් අදාළ අමාත්‍යවරුන්ට ඒක යොමු කරන්න.
හොඳයි.
Honorable Dr. Nalinda Jayathirtha to ask the Minister Agriculture.
Mahanava.
සභාපතිතුමනි නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර 2015/5/27 වෙනි දින දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පිළිතුර දෙවැනි කොටසට පිළිතුර ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ග්ලයිෆොසේට් වල්නාශකයේ සහ නිදන්ගත වකුගඩු රෝගයේ අතර සම්බන්ධතාවයක් ඇති බව නිරීක්ෂණය විය. තුන්වෙනි කොටසේ පිළිතුර මේ පිළිබඳව සමාජයේ විවිධ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් විය. එම කරුණු ඉදිරිපත් කළ අය පිළිබඳ තනි පුද්ගල වශයෙන් හෝ සංවිධාන වශයෙන් ලිඛිත කරුණු එකතු කිරීමක් සිදු කර නැත. හතරවෙනි කොටස පිළිතුර 2018/5/9 දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව පස්වැනි කොටසේ පිළිතුර වැවිලි ශේත්‍රයේ තුල ග්ලයිෆොසේට් වල්නාශකයේ සීමිත තත්වයන් යටතේ භාවිතා කිරීම සහ ග්ලයිෆොසේට් තහනම් මගින් ශ්‍රී ලංකාවේ කුෂිකර්ම හා වැවිලි අංශයට සිදුවූ බලපෑම් යන මැයින් 2018/27 දිනති අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව පත්කල විශේෂඥ කමිටුවේ නිර්දේශය අනුව අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට ලබා දී ඇති 2018/9 දිනති අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව මාස 36ක කාල පරිච්ඡේදයක් සඳහා තේ සහ රබර් ශේත්‍රයන් සඳහා පමණක් ග්ලයිෆොසේට් මත පනව ඇති තහනම ඉවත් කරන ලදී. පිළිතුර ඔව් ආයන්න අදාළ නොවේ.
බොහොම ස්තුතියි ගරු අමතුමනි, මම මේ වෙලාවේ මේ ග්ලයිෆොසේට් වකුගඩු රෝගයට සම්බන්ධයිද නැද්ද කියන එකකට හේතුවක් දෙන්න යන්නේ නැහැ. නමුත් ඔබතුමා දන්නවා, දැන් ඔබතුමාම කියන විදිහට 2015 මැයි මාසයේදී ග්ලයිෆොසේට් තහනම් කරනවා හේතුව වකුගඩු රෝගය ඇතිවීම සඳහා මෙය බලපානවාය කියලා ඔබතුමා විශ්වාස කරපු නිසා. මං ඇහුවට පස්සේ කවර සංවිධානද කවර විශේෂඥයන්ද මේක කියලා තියෙන්නේ කියලා ඒ සම්බන්ධයෙන් කියන්න බෑ. හැබැයි ඊට හරියටම අවුරුදු 3කට පස්සේදී ඔබතුමාලේ තහනම ඉවත් කරනවා. එතකොටත් ඒකට කවුද ඒක නිර්දේශ කරේ, මොන විශේෂඥයෝද මොන වාර්තාවෙන්ද කියලා කියන්න බෑ. දැන් අපි මම අහන්නේ ගරු ඇමතුමනි, අපේ රටේ දැන් මේ ජනතාව කන බොන අඳින පළඳින දේවල් වලින් කොටසක් බදු හැටියට භාණ්ඩාගාරයට යවලා විද්‍යාව උගන්වලා උපාධි පශ්චාත් උපාධි දීලා මේ ශේෂ්ත්‍රවල විශේෂඥයෝ අපි පත් කර ගන්නවා, නම් කර ගන්නවා, හදා ගන්නවා. ඒගොල්ලෝ ආචාර්ය මහාචාර්යවරු දක්වා ඉගෙන ගන්නවා. එතකොට මේ තීන්දු ගැනීමේදී ඒ අයගේ උපදෙස් විශේෂඥතාවයේ සැලකිල්ලට ගන්න නැද්ද? ඒ කියන්නේ අවුරුදු 3කට පස්සේ ග්ලයිෆොසේට් තහනම් ඉවත් කරනකොට අර වකුගඩු රෝගයට ඒක තිබුණු සම්බන්ධය නැහැ කියලා තහවුරුලා දයින් කරේ නැත්තම් වෙන තමුන්නාසෙ එල්ල වෙච්ච බලපෑමකට අයින් කරාද? මම අහන්නේ ග්ලයිෆොසේට් තහනම් කරෙත් තහනම ඉවත් කරෙත් කවර විද්‍යාත්මක හේතුවක් මතද කියන එකයි මම අහන්නේ.
අර සභාපතිතුමනි, කැබිනට් මණ්ඩලයේ විසින් විශේෂඥ අනුකමිටුවක් පත් කරලා ඒ තීන්දුව අනුව තමයි ග්ලයිෆොසේට් තහනම තේ වගාවට සහ රබර් වගාවට පමණක් සීමා වෙන ආකාරයෙන් මාස 36 කාලයක් සඳහා තහනම ඉවත් කරලා තියෙන්නේ.
කලින් මම ඇහුවා ඔබතුමාගෙන් මේ තහනම් කරනකොට මොකද විශේෂඥ වාර්තාව කියලා.
තහනම සම්බන්ධෙනොත් විවිධ පාර්ශ්වයන් නැමුණු චෝදනාවන් සහ යෝජනාවන් අනුව ඒ තහනම් කිරීමකට ලක් කරලා තියෙනවා. මොකද වකුගඩු රෝගය හා සම්බන්ධ කියන නිර්ණායකයන් මත තමයි ඒ තහනම ඇති කරලා තියෙන්නේ.
ඒ නිසයි කියන්නේ ගරු ඇමතුමනි, ඒ වාර්තා මොනවද, ඒවා තිබෙන කරුණ මොනවද, ඒවා ඉදිරිපත් කරේ කවුද, ඒ පුද්ගලයන් කවර විශ්වවිද්‍යාලයට කවර ශේෂ්ත්‍රවලට සම්බන්ධයි කියන එක රට දැනගන්නට ඕනේ. දැන් මේ රටේ වෙලා තියෙන වැඩේ තමයි විශේෂඥ මතේ පැත්තක එක්ක විශේෂඥ ඒවා කියන්නේ නැහැ, වෙන වෙනම ඒවා කියනවා. අන්තිමට ජනතාව තුළ මහා භීතියක් ඇති කරනකම් නමුන්වාසලා සද්ද නැතුව ඉන්නවා. ඒ නිසා මම කියන්නේ කරුණා කරලා දැන් මේ ග්ලයිෆොසේට් මේකත් එක හේතුවක්. ඇස්බස්ටෝස් වලටත් මේක තියෙනවා. මම මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. කරුණා කරලා මේවට හේතු වෙච්ච තහනම් කරන්න හෝ ඉවත් කරන්න
හේතු වෙච්ච විද්‍යාත්මක සාක්ෂි වාර්තා පුජ්ජලන්ගේ නම් එක පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න.
ඔබතුමා ඒ පිළිබඳව වෙනත් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ සංවිධාන සහ පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් විස්තරාත්මක තොරතුරක් අපිට දෙන්න පුළුවන්.
හොඳයි. හොඳබල් ડોක්ටර්.
ඔන්නේ අමුතු ප්‍රශ්නයක් අහන්න ඕනේ අගරු යමතුමනි. මේ ප්‍රශ්නේ 3 වෙනිසා 6 වෙනි කොටස් වලින් මම අහලා තියෙන්නේ මේ විද්වතුන් නැත්තම් සංවිධාන මේ පුද්ගලයෝ කවුද කියලා. ඒක අඩු ගන්න ඔබතුමා නම් ටිකවත් කියනවා නම් මේ නහවල් පුද්ගලයා මේ වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. ඔහුගේ පරීක්ෂණ වාර්තාව මේකේ. ඔහු මහවල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කියලාවත් අතුර අපිට තේරුම් ගන්න පුළුවන්.
ගරු සභාපතිතුමනි ඒ විදිහට විස්තර වාර්තාවක් එක්ක එතුමා ආපහු ඇහුවොත් මට පුළුවන් ඒ අයගේ නම් තනතුරු සහ ඉන්න විශ්වවිද්‍යාල සහ ශාස්ත්‍රයන් දෙන්න. එතුමාගේ අහපු ප්‍රශ්නෙට තමයි පිළිතුරක් දීලා තියෙන්නේ.
හොඳයි. Honorable Rohini Kumari Vijayaratna to ask the Prime Minister.
මම අහනවා ගරු മന്ത്രിතුමනි.
පිළිතුර 2017.01 දින සිට 2019.05.29 දින දක්වා නිකුත් කර ඇති වළංගු වැලි කැණීම් බලපත්‍ර 297ක් වන අතර එම බලපත්‍ර සියල්ලම එම ස්ථානයට අදාළව මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරනු ලබන පාරිසරික නිරවුල් සහතිකය ප්‍රාදේශීයලේකම් නිර්දේශය සහ අදාළ අනෙකුත් නිර්දේශ සම්පූර්ණ වූ ලිපිගොනු වලට අදාළව කැණීම් ඉංජිනේරු විසින් ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර නිකුත් කර ඇති බව භූවිද්‍යා සමීක්ෂණා පතල් කාර්යාංශයෙන් වාර්තා කර ඇත. ඉහත බලපත්‍ර අතරින් 2019.05.22 දින වන විට බලපත්‍ර 67ක් අවලංගුව පවතින බවද වාර්තා වී ඇත. දෙවැනි ප්‍රශ්නයට උත්තරේ එම බලපත්‍ර ලබා ඇති පුද්ගලයන්ගේ තොරතුරු ඇනුම අංක ලෙස ඉදිරිපත් කරන අතර එම බලපත්‍ර අතරින් දැනට වළංගු තත්ත්වයේ පවතින බලපත්‍ර පිළිබඳ තොරතුරු ඇමනුම දෙක වශයෙන් ඉදිරිපත් කරමි. ඒක සභාගත කරන්නට කර මන්ත්‍රීතුමිය. ඒක සභාගත කරනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය මෙම බලපත්‍ර ලබා දීම හේතු කොටගෙන විලගම ප්‍රදේශයේදී මහවැලි ගඟට විශාල පාරිසරික හානියක් සිදු වන බව පිළිගන්නේද? පාරිසරික හානියක් අනිවාර්යයෙන්ම බලි ගොඩදැනීම තුළ සිදු වෙනවා. රටේ සංවර්ධන කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍යයක් වන වැලි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර මෙතෙක් විලගමුව ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ මට්ටමට ගෙන ඒමට වැලි නදිය ඉහළ වී ඇත. ගංගා වැලි කැණීම ස්වභාවික පරිසරයේ වෙනස් කිරීමට හේතු වන නමුත් රටේ සංවර්ධන හා මිනිස් අවශ්‍යතා සඳහා එය තිරසාර ලෙස ප්‍රයෝජනයට උදෙසා පරිසරයට අවම හානියක් වන පරිදි බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලබයි. බලපත්‍රය නිකුත් කිරීම මධ්‍යම පරිසර අධිකාරිය නිර්දේශය ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය අවශ්‍ය පරිදි වාරි මාර්ග හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආදී ආයතනෙහි නිර්දේශයන්ට යටත්ව සිදු කරනු ලබයි. පාරිසරික හානි ආම වන පරිදි කැණීම් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වන කොන්දේසි පැනවීම ඒ කැණීම් ස්ථානවලට සෑම බලපත්‍රයකම පසුපිටෙහි සිදු කර ඇත. කෙසේ වෙතත් අනවසර කැණීම් සිදුකරන්නන් විසින් සිදුකරන ලබන ක්‍රියා හේතුවෙන් සිදුවන හානිදායක තත්ත්වයේ වැළැක්වීමට පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ සහයෝගය ඇතිව නීති මගින් කටයුතු කර සිදුකරන ඇති බවද භූවිද්‍යා පරීක්ෂණ සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දන්වා ඇත. ඊළඟ 4 වෙනි ප්‍රශ්නයේ පිළිතුර අනවසර වැලි කැණීම් වලින් සිදුවන හානිය වැළැක්වීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් වන භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ මගින් පහත ක්‍රියාමාර්ග ගනු ලැබේ. කිසියම් පුද්ගලයෙකු විසින් කැණීම් බලපත්‍රයක් ලබා ගැනීමට ඉල්ලුම් කරනු ලබන මංකටට අදාළව බලපත්‍රය නිකුත් කිරීමේදී එම ස්ථානයට අදාළව මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරනු ලබන පාරිසරික නිරවුල් සහතිකය ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය අවශ්‍ය නම් අදාළ අනෙකුත් ආයතන වලින්ද වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආයතන වලින් ලබා ගනු ලබන නිර්දේශ මත පදනම්ව කැණීම් බලපත්‍ර නිකුත් කිරීමට සිදු කරනු ලැබේ. විධිමත් කැණීම් බලපත්‍රයක් නිකුත් කිරීමෙන් අනතුරුව බලපත්‍රය මගින් පනවා ඇති කොන්දේසි පදනම් කරගනිමින් කැණීම් කටයුතු පවත්වාගෙන යෑමේදී එම ස්වභාවික තත්ත්වයන් වෙනස් වීමකට ලක්වීම අවම කිරීමට භූවිද්‍යා පතල් සමීක්ෂණ කාර්යාංශයේ විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒවා පහත සඳහන් වේ. විල්ගමුව නිපෝන් පාලම ආශ්‍රිතව සිදුවන හානිය අවම කිරීම සඳහා
නිපොන් පාර්ලිමේන්තුවේ සිට මීටර් 500ක් කිලෝමීටර් 1ක් අතර සීමාවෙ නිකුත් කර තිබූ බලපත්‍ර 22ක් අවලංගු කිරීමට කැණීම් මුක්ත කලාපයක් ලෙස හඳුනා ගැනීම ශිල්පීය කැණීම් ආ වර්ගයේ බලපත්‍රයක් යටතේ මාසකට වැලි කියුබ් 210ක් ගොඩ දැමීමට අවසර දී තිබූ අතර එය වර්තමානයේ ඇති වූ සංචිත අනුව කියුබ් 75 දක්වා අඩු කිරීමට විශේෂ කොන්දේසි පැනවීම විවිධ අවස්ථාවන්හිදී ඒකාබද්ධ පරීක්ෂණ සහ විශේෂ කාර්ය බලකායේ සහයෝගය ඇතුව වැටලීම් සිදුකොට අනවසර කැලීම් සිදුවන සිදු කරන්නන්ගේ මංකඩ අත්හිටවීම කොන්දේසි කඩකරමින් විවිධ අක්‍රමිතාවයන් සිදු කරන ලබන මංකඩවලට අදාළ කැණීම් කටයුතු සඳහා ප්‍රවාහන කටයුතු නවතා දැමීම බලපත්‍රයේ සඳහන් කොන්දේසියට අනුව මංකඩ සකස් කර නොමැති ස්ථාන වලට අදාළ බලපත්‍ර අත්හිටවීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට යටත්ව මාස 3කට පමණක් වළංගු වන පරිදි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වැඩි කැණීම් බලපත්‍රයන් නිකුත් කිරීම ගැසට් අංක 1628 ඇලීරක් 30 යටතේ 2009/11/18 වෙනි දින ලක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද මහවැලි ගඟේ මාරක රක්ෂිතය ආශ්‍රිත වැලි මංකඩට ප්‍රවේශ වන මාර්ග භාවිතා කරන බලපත්‍රලාභීන් බලපත්‍රයන් නිකුත් කිරීම හා ආයතනයේ නිර්දේශ රටත්ව සිදු කිරීම සඳහා කටයුතු කිරීම තවද විවිධ අක්‍රමිතාවන් නිසා උසාවි නඩි කටයුතු වලට අදාළ බලපත්‍ර අත්හිටීමට කටයුතු කිරීම හරිත තොටුපළවල් සංකල්පය යටතේ මංකඩවල් සකස් කිරීම පුනරුත්ථාපනයේ කටයුතු සඳහා රුක් රෝපණ කටයුතු සඳහා බලපත්‍රලාභීන් පෙළවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මාසික ක්ෂේත්‍ර පරීක්ෂණ හරහා විධිමත් කැණීම් සිදු කරන බලපත්‍රයන්ට අදාළව ප්‍රවාහන බලපත්‍ර අත්හිටීමට කටයුතු කිරීම එසේම විශේෂ ක්‍රියාමාර්ග වශයෙන් වර්තමානයේදී සියලුම වැලි බලපත්‍ර වලට අදාළ හරිත තොටුපළවල් සංකල්පය යටතේ විල්ගමුව ප්‍රදේශයේද කටයුතු කරන අතර ඒ මගින් සියලුම මංකඩ බලපත්‍ර සඳහන් කොන්දේසි වලට අදාළව තිරසාර අයිසුවින් සිදු කිරීම සඳහා දැනුවත් කිරීම සහ පෙළඹවීම සිදු කරන අතර නිසි ලෙස මෙම ක්‍රමවේදය අනුගමනය නොකරන බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර අහෝසි කිරීම සඳහා අවශ්‍ය කටයුතුද නිසි ලෙස කැණීම් සිදු කරන ලබන බලපත්‍ර ඇගයීම් සහ දිරිමත් කිරීම සඳහා කරන කටයුතුද කෙරෙමින් පවතී. ප්‍රශ්නය ආ නොයසේනම් ඒ මන්ද පැන නොගනී.
ගරු සභාපතිතුමනි, මේ ප්‍රශ්නය ඉදිරිපත් කරේ දැන් සැහෙන කාලයකට පෙර. නමුත් මේ තරම් මේ කාලේ හරි ආවේග ගැන සතුටු වෙනවා. මොනවා වුණත් විල්ගම්බු ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන උපාය මාර්ගය, ආර්ථික උපාය මාර්ගය වෙන්නේ වැලි ගොඩ දැමීම. ඒක අපි පිළිගන්නවා. නමුත් මෙතන ගැටලුව තියෙනවා ඇමතිතුමනි. ඔබතුමා දන්නවද දන්නේ නැහැ, එක මංකඩකට බලපත්‍ර කීපයක් නිකුත් කරනවා. ඒක තුල ඔය 75ද 100ද කියන කියුබ් ප්‍රමාණය ඔබතුමන්ලා සීමා කරන්න හැදුවට ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙදි ABC කියලා එක මංකඩට බලපත්‍ර කීපයක් නිකුත් කරනවා. ඊළඟ කාරණාව සියලු බොහෝ රජයේ සේවකයන්ට එහි එක මංකඩක් නෙවෙයි මංකඩ කීපයක් තියෙනවා එක එක්කෙනාගේ නම් වලින් අරගෙන. ඒක තුල මම හැමදාම කතා කරේ විල්ගම්බු ප්‍රදේශයේ සැබෑ ලෙස ජීවත් වෙන අයට එහි මංකඩවල් නැහැ. බොහෝ විට තියෙන්නේ එහි ඉන්න රජයේ සේවකයන්ටත් ඒ වගේම භූවිද්‍යා හා පතල් කැණීම් ආයතනයේ සියලුම නිලධාරීන්ට බොහෝ නිලධාරීන්ට එකේ තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමා සොයා බැලීමක් කරන්න කියන ඉල්ලීම කරන අතරේ මගේ අතුරු ප්‍රශ්නය මනම්ප්‍රීති ප්‍රදේශයේ වැලිගොඩ දැමීම කරගෙන ජීවිකාව කරගෙන යන පිරිසකුත් ඉන්නවා විල්ගමුව ප්‍රදේශයේ වගේම. නමුත් එහි ජාවාරමක් සිද්ධ වෙන බව ප්‍රකාශ වෙනවා. එනිසා ඒක පෞද්ගලික ආයතනයක් මුල් කරගෙන රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වෙන බව කියනවා. ඒ පිළිබඳව ඔබතුමා මේ සභාවට පැහැදිලි කිරීමක් කරන්න කියන එක මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට මම ඉල්ලා සිටිනවා.
මනම්පිටිය වැලි ජාවාරමක් සිදු වෙනවා කියලා මම හිතන්නේ මනම්පිටිය විතරක් නෙමෙයි විල්ගමුවත් වැලි තැනීමයේ විශේෂ විවිධ දැන් ඔබතුමිය ප්‍රකාශ කළා වගේ විවිධ ජාවාරම් සිදු වෙනවා. විශේෂයෙන්ම මනම්පිටිය මම හිතනවා වැඩිපුර ජාවාරම් සිදු වෙනවා. ඒ සඳහා සමීක්ෂණ කමිටුවක් පත් කරලා ඒ ගැන හොයලා බලලා වාර්තාවක් ලබා දෙන්න කියලා අමාත්‍යාංශයෙන් කටයුතු කරනවා. ඉදිරියේදී ඒක ලැබෙයි අපිට. මම හිතනවා ප්‍රශ්නයක් වශයෙන් අහලා තියෙනවා මීට පෙරත්. ඒ ඒ වාර්තාවත් එක තමයි එකට උත්තරේ දෙන්න දැන් වාර්තාව ලැබෙමින් පවතිනවා.
දෙන්නලක් තියෙනවා කියන එක මම කියන දෙවෙනි අතුරු ප්‍රශ්නය සිඩ්නි මන්ත්‍රීතුමා අහනවා.
හොන්ඩරබල් සිඩ්නි
රත්න අතුරු ප්‍රශ්නයක් අහන්න අවසරයි. මේ ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, විශේෂයෙන් මනම්පිටිය වැලිකොඩ දැමීම ගැන, මනම්පිටියේ මේට පෙර වැලිකොඩ දාලා ජීවත් වෙලා හිටියේ මිනිස්සු පුජ්‍යලයන් වශයෙන් පුජ්‍යලයෝ 100ක් විතර. දැන් මනම්පිටියේ 200කට ආසන්න පුජ්‍යලයෝ සංඛ්‍යාවක් ඉන්නවා. භූවිද්‍යා පතල් කැණීම් ආයතනයට සම්බන්ධ GSMB කියලා ආයතනයක් මනම්පිටියේ GSMB දැනට ආයතනයක් මනම්පිටියේ මේක භාරකාරීත්වය අරන් තියෙනවා. මේ මේ ස්ථානයේ මේ වෙනකොට ලොකු මාපියාවක් සිද්ධ වෙනවා රාජ්‍ය අමාත්‍යතුමනි. ඒ මාපියාව තමයි මෙතන සමහර පුජ්‍යලයෝ ගිහිල්ලා බැලි ටිපර එකක් ගන්න ගියාම සමහර පුජ්‍යලයෝ සති දෙකක් විතර මෙතන ඉන්නවා. එතකොට මෙතන ඉන්න අයට යම් ගාස්තුවක් ගෙවුවොත් එක පැයකින් වැලි ගන්න පුළුවන්. මේක මම මේ තොරතුරු සියල්ල හොයාගත්තා. ඊට අමතරව මේ ප්‍රබල පුජ්‍යලයෙක්ගේ යම් සහෝදරයෝ කීප දෙනෙකුට මෙතන දවසට වැලි කියුම් වැලි ලොරි 40ක් 50ක් ලබලා දෙනවා. මේ මෙතන ඒක නිසා මේ මම කියන්නම් අරලිය අරලිය සමාගමටයි ඊළඟට KMC සමාගමටයි දෙනවා. අරලිය සහ KMC මොහොරෙන් කියන්න ඕනේ නැහැ. මේ සමාගම් දෙකට ගරු රාජ්‍ය අමාත්‍යතුමනි අවශ්‍ය ප්‍රමාණය දෙනවා. සාමාන්‍ය කෙනෙක් මෙතෙන්ට ගියාම වැලි ගැනීමට ඒ පුජ්‍යලයන්ට සතියක් ඉන්න වෙනවා. ඒක නිසා මෙතන ලොකු මාපියාවක්. මොකද මේ GSMB අනිත් කාරණේ තමයි මම ඔබතුමා අහනවා. මේ GSMB කියන ආයතනයට ගෙවන මුදල ඒ වැලි ලබා ගන්න අය ගෙවන්නේ නේෂන් ට්‍රස්ට් බැංකුවටයි සම්පත් බැංකුවටයි මුදල්. ඉතින් මම අහනවා නේෂන් ට්‍රස්ට් හා සම්පත් බැංකුවට ගෙවන මුදල් ඇයි රාජ්‍ය බැංකුවකට ගෙවන්න අවස්ථාව නැත්තේ? නේෂන් ට්‍රස්ට් මේ සම්පත් බැංකුව මේ මුදල් රාජ්‍ය මේ ආයතනයට ලැබෙනවද? රජයට ලැබෙනවද? ඉතින් මම විශ්වාස කරනවා මේ රාජ්‍ය බැංකුව දැනට තියෙන ලංකා බැංකුව, මහජන බැංකුව මේ බැංකුව දෙකට ගෙවන්නේ නැතුව මේ බැංකුව මේ අර නේෂන් ට්‍රස්ට් බැංකුවටයි සම්පත් බැංකුවටයි ගෙවීමේදී අපි විශ්වාස කරනවා මේක රාජ්‍ය ආයතනයක් නෙවෙයි. එහෙමනම් රාජ්‍ය ආයතනයක් නොවන
පිණිසද
මේ ගැන මේ 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 විශාල මාපියාවට ඉඩ දීලා
තියෙන්නේ?
ගරු මූලාසන සභාපතිතුමනි, විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමිය අහලා තිබ්බේ විල්ගමුව ප්‍රදේශයේ වැලිකොඩ දැමීම සම්බන්ධව. නමුත් දැන් දෙවනි ප්‍රශ්නයේදී අහන්නේ මනම්පිටිය ප්‍රදේශය ගැන. නමුත් ප්‍රදේශ දෙකක්. නමුත් ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන පරිදි එතන ගැටලු රාශියක් තියෙන විදිහට වාර්තා වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා ඒ සඳහා නියෝගයක් නිකුත් කරලා තියෙනවා. වහාම පරීක්ෂණයක් කරලා මේ කියන ගැටලු මෙතුමාගේ කියන ගැටලු වල යම් දෙයක් තියෙනවා ඒවා නිරාකරණය කිරීම සඳහා කණ්ඩායමක් පත් කරලා ඒ සඳහා ඉතා නුගුරුවේදී වාර්තාව ලැබෙනවා. ඒ අනුව ගරු මන්ත්‍රීතුමාගේ කියන ප්‍රශ්නත් සැලකිල්ලට අරගෙන ඒවා විසඳීමට කටයුතු කරනවා.
බොහොම සුදි හොන්ඩරබල් පත්ම උදේසාන්ත ගුණසේකර ටු ආස්ත මිනිස්ටර් ඇග්‍රිකල්චර්. Honorable Isaac Raghuman to ask the Minister of Internal Affairs.
Second round. Number 8.
Honorable S.M. Marekar, Honorable Prime Minister.
Number 9, sir.
Honorable Ananda Aluthukamage.
Honorable
to ask the
අයන්න 2 ඔව් අයන්න 3 ඔව් උඩුදුම්බර මඩුගල්ල කලවාන පදිංචි SPWWMKWP කපුකොටුව මහතා එම මෝටර් රථය ජයග්‍රහණය කර ඇත. අයන හතර ඔව් අයන පහ සමා වෙන අයන හතර එම මෝටර් රථය 2017 ජනවාරි 25 දින එම ජයග්‍රහකට බාර දී ඇත. අයන පහ නැත. මේ ත්‍යාගය සඳහා මෝටර් රථය මිලදී ගැනීමේදී අදාළ දේශීය නියෝජිත ආයතනය වෙතින් ඍජුව මිලදී ගෙන ඇත. 6. මේ ජයග්‍රහකයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥය JMUWB රඹුක්වැල්ල මහතා මගින් 2017 8 මාසේ 8 දින ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එවා ඇත. එයට 2017 9 මාසේ 4 දින උක්ත මෝටර් රථය මිලදී ගැනීමට අදාළ සියලු තොරතුරු ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දී ඇත. ආයන 1. පැහැදිලි වූ කරුණු අනුව එසේ වංශාවක් සිදු වී නොමැති බව නිරීක්ෂණය වේ. රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර විධිමත් පරිදි වාහනේ මිලදී ගැනීමට කටයුතු කර ඇත. ආයන 2. එම මෝටර් රථය වෙනුවට නව මෝටර් රථයක් ලබා දීමට හැකියාවක් නොමැත. ආයන 3. අදාළ නොවේ. ආයන්න පැන නොනගී.
ගරු කථානායකතුමනි, ගරු සභාපතිතුමනි, දැන් මේ කෙටි ප්‍රශ්නය ගත්තොත් මේ මඩුගල්ල කපුකොටුව මහතා ජාතික ලොතරැයි මණ්ඩලයෙන් පාත්කගෙන යන රජ දිනුම නමින් ඒ ලොතරැයියෙන් ඔහුට බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථයක් ලබා දෙන බවට පුවත්පත්වල පළ කරපු දැන්වීම තමයි මේ තිබෙන්නේ. නමුත් ඔහුට ලබා දීලා තිබෙන පොත් වාහනේ අපි සාමාන්‍ය කියන පොත කියලා සාමාන්‍ය කියන එක ගත්තොත් ඒක මෙතන මම හෑන්ඩ්සට් කරනවා. ඒකේ තියෙන ගරු කථානායකතුමනි රීකන්ඩිෂන් කියලා. මේ රීකන්ඩිෂන් කියලා. දැන් කොහොමත් ඔය උත්සවයේදී මිනිස්සු මේ පොතේ ඔක්කොම බලන්නේ උත්සවයේදී මේක කරනවා. ඊට පස්ව ඔහු මේක ජනාධිපතිවරයාට විවිධාට ලියලා තියෙනවා. ඒ නිසා ඔබතුමා අවුරුදු දෙකකට පස්සේ උත්තර දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. 2017 අගෝස්තු 30 මම මේ ප්‍රශ්නේ දාලා තියෙනවා. නමුත් තාම මේ අසාධාරණය විසඳලා නැහැ. ඒ නිසා මම මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා පළවෙනි අතුරු ප්‍රශ්නයේ වශයෙන් මේ යුක්ති ඉෂ්ට වෙලා නැති නිසා මෙතන පැහැදිලි වංචාවක් කළා තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් දැන් ලොතරැයි ගැනත් අවිශ්වාසයක් ඇති වෙනවා. මොකද ඇඩ් එක දානවා බ්‍රෑන්ඩ් නිව් දෙනවා කියලා මිනිස්සුන් දෙනවා රීකන්ඩිෂන්. ඒ නිසා ඔබතුමා ලෑස්තිද අලුතෙන් අමාත්‍යාංශ පරීක්ෂණයක් කරන්න මේ පිළිබඳව? මොකද මේ පුද්ගලයා දිගටම මේ සම්බන්ධව තමන්ට වෙච්ච අසාධාරණ ගැන කතා කරන නිසා.
මේකේ තිබෙන තොරතුරු අනුව පුද්ගලයාට ලබා දීලා තියෙන්නේ අලුත් වාහනයක්. ඔබතුමා කිව්වා වගේ ගැටලුවක් තියෙනවා. මොකද එතන ඒ වාහනේ රෙජිස්ටර් කරලා තියෙන රීකන්ඩිෂන් හැටියනනම් මොකද මෙතන මේකේ දීලා තියෙනවා හොන්ඩා සමාගම තමයි මේකේ අලෙවි කරන්නේ. ඒ අය ඒ නොවැම්බර් මාසේ 2016 ඒ ඔෆර් එක දෙනකොට විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා also note that registration revenue license and number plates will be free of charge and even though the vehicle is brand new this will be registered as reconditioned as this is imported through a dealer recommended by Honda and not through the manufacturer. ඉතින් මේකෙන් මෙතනින් අදහස් කරන්නේ manufacturer එකෙන් ගේන්නේ නැති නිසා මේක dealer කෙනෙක් හරහා ජපානයෙන් ගේන නිසා ඒ නිසා තමයි අලුත් උනත් recondition කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.
ඔව් මම ඔබතුමාට මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය නෙමෙයි අතරම මම ඔබතුමාට එව්වා ඒ ආයපු පොතේ නම මෙතන තියෙන ඇඩ් එක මම මේකත් එවන්නම්. එහෙනම් ඔබතුමාලා දාන්න එක මොකද දන්නවා වාහන බැඳපොලේදී ඔය රීකන්ඩිෂන් කියන නම නිසා විශාල අලාභයක් වෙන ඕනම පුද්ගලයෙක්. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ එක සාධාරණ පරීක්ෂණයක් කරන්න කියන එක. ඔය දෙක අනුව මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු සභාපතිතුමනි ගාල්ල අමතුමාගෙන් අහන නිසා විශේෂයෙන්ම දැන් පාස්කිරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල වෙච්ච අයට විශේෂයෙන්ම සහ තුවාල වෙච්ච අයට වන්දි ලබා දීමේ ක්‍රියාවලියක් ආණ්ඩුව ඒ ආසන්න අවස්ථාවේදී කිව්වා. මියක කෙනෙක්ට ලක්ෂ 10ක් සහ උපරිම තුවාල වෙච්චාට ලක්ෂ 3ක් ලබා දෙනවා කියලා. දැන් අප දන්නවා මාස 2කට ආසන්න කාලයක් නිසා මේකෙන් සදාකාලිකව ආබාධිතත්වයට පත් වෙච්ච අයත් ඒ වගේම ඊටාම දිගු කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙන අයත් ඉන්නවා. ඒවට යන මුදල් අතිවිශාල වශයෙන් වැඩි. ඒ වගේම පවුල් වල ස්ථිර යැපෙන්නන් මිය ගිහිලා තිබෙනවා. ඒ නිසා මා දැනගන්න කැමති අන්න ඒ සඳහා මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ඔබතුමාලා දිගු කාලීන වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයටත් දිගු කාලීන ස්ථිරව ආබාධ වෙච්ච අයටත් පවුල යැපෙන්නන් අහිමි වෙච්ච අයටත් ලබා දෙන බලාපොරොත්තු වෙන ආර්ථික සහනය කුමක්ද කියන එකත් ඒ වගේම ඔබතුමාලා විශාල හෝටල් හිමියන්ට යම්කිසි සහන ආධාර දුන්නා කියලා කතා වෙනවා. නමුත් අපි දන්නවා කුඩා හෝටල් හිමියන් කුඩා ව්‍යාපාරිකයන් අද ජාතිවාදයක් තියෙන නිසා කොහොමත් ගොඩක් මිනිස්සු ව්‍යාපාර කරගන්න බැරි වෙලා තියෙනවා විවිධ මට්ටමින්. මෙන්න මේ සුළු ව්‍යාපාරික ප්‍රජාවට ඔබතුමාලා ලබා දෙන්න යන සහනය කුමක්ද කියන එක ගැන මම දැනගන්න කැමතියි ඔබතුමා.
ඔබතුමා කිව්වා වගේ රුවන් විජේවර්ධන රාජ්‍ය ඇමතිතුමා මමත් ගිහිල්ලා සම්බන්ධ වුණා සාකච්ඡාවල් වලට. විශේෂයෙන්ම මියගේ අයට අපි ඒ කියු පරිද්දෙන් සම්පූර්ණයෙන් මේ සහනය ලබා දෙනවා. සෑහෙන පිරිසකට දැනටම ලබා දීලා තියෙනවා. තව පිරිසක් තවමත් ඉන්නවා, සුළු පිරිසක්. තම ඒක ක්‍රමානුකූලව යන්නේ. ඉතින් ඒ නිසා සමහරව සම්පූර්ණ කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අය ඉන්නවා. ඒ වගේම ජීවිත කාලයකටම සත්කාර කරන්න පුළුවන් ඉන්න අයත් සිටිනවා. ඒ වගේම ස්වල්ප දෙනෙක් ඉන්නවා මේ රටේ පමණක් නොවේ පිටරටවල් වලට එවලත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වෙයි කියලා. අපි ඒකේ විස්තර ලබාගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒකටත් සහනයක් ලබා දෙන්න. ඒ සංවිධානය එක්කත් සාකච්ඡා වෙනවා. සමහර ඒ අයගේ පවුල්වලත් සමාජිකයන් නැති නිසා අපි ඒ පවුල්වල භාරකාරයන් එක්කත් සාකච්ඡා පවත්වලා අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි සහනයක් ලබා දෙන්න. ඒක 100%ක්ම තීරණය වෙලා නැහැ. ඒ වගේම ජනාධිපති අරමුදලෙනුත් විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබන්න තියෙන අය වෙනුවෙනුත් අපි ඒ අරමුදලෙනුත් ඉල්ලනවා. ඒ වගේම ඔබතුමා ඇහුවා අර හෝටල් වල හිමියන් ගැන. විශේෂයෙන්ම ලොකු හෝටල් වලට විතරක් නෙමෙයි අපි ඒ සංචාරක ව්‍යාපාරයට දීලා තියෙන සහන දීලා තියෙන්නේ සංචාරක ව්‍යාපාරයේ අධිකාරියෙක්ක ලියාපදිංචි වුණ සමාගම් වලට පමණක් නොවේ. ඒ කියන්නේ ඒ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයෙක් ලියාපදිංචි වෙලා තියෙනවා නම් තවත් ආයතනයක් එක්ක ලියාපදිංචි වෙලා තියෙනවා නම් අපි ඒකත් සලකනවා. මොකද අපි බලන්න ඕනේ මේක සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න ඕනේ කියන එක. නැත්තම් වෙනත් ගැටලු ප්‍රශ්න, ආර්ථික ගැටලු ප්‍රශ්න තියෙන අයත් මේ සහනය ලබා ගන්න පුළුවන්. නමුත් මේක සංචාරක ව්‍යාපාරයට දෙන සහනයක්. ඉතින් හැමෝම ආවරණය වෙනවා. ඒ විතරක් නෙමෙයි බැංකුවලට විතරක් සීමා වෙලත් නැහැ. බැංකු නොවන ආයතන, ෆිනෑන්ස් කම්පනීස්, ඒ වගේම ලීසින් කම්පැනි හරහත් මේ සහන ලබා ගන්නට පුළුවන්. මහා බැංකුවෙන් ඒක ප්‍රකාශ කරලා තිනවා. ඒ වගේම විස්තරාත්මකව තවත් සර්කියුල් එකක් මහා බැංකුවෙන් යවලා තිනවා ඒ පිළිබඳව.
මොහොමඩ් සුදි ඔන්ටබල් තුසාර ඉන්දුලින් අමරසේන to ask the minister of finance Dr. Bandula Gunawarthana
mam
to ask the minister of finance
mam prashne asana garu sabhapati
ආයන්නේ එක දේපල වෙළඳාම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රාග්ධනය සැපයීමට සහ කුඩා ආයෝජකයන්ට දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ වර්ධනයෙහි ප්‍රතිලාභ ඍජුව ලබා ගැනීමට හැකිවන පරිදි ලයිස්තුගත දේපල වෙළඳාම් භාරයක් පිහිටුවීම සඳහා අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරන ලදී. අයන දෙක එකී ලයිස්තුගත දේපල වෙළඳාම් භාරයක් පිහිටුවීමට තවදුරටත් කටයුතු සිදු කරමින් පවතින අතර ඒ පිහිටුවීමෙන් අනතුරුව ඊට අදාළ ඒකකයේ මුද්දර බද්ද නිදහස් කිරීමටද කටයුතු කරනු ඇත. 3. රජයේ ඉඩම් ව්‍යාපෘති සඳහා වෙන් කිරීමට අවශ්‍ය වන්නේ නම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිසි නීතිමය පටිපාටි අනුගමනය කිරීමෙන් පමණක් සිදු කෙරේ. 4. ඉහත 3 පිළිතුරු අදාළ වේ. 5. ඉහත 3 පිළිතුරු අදාළ වේ. 6. අදාළ නොවේ. ආයන්න පැන නොනගි.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඇමතිතුමාට යොමු කරන්නේ දැන් මේ ලාංකීය දේපල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනීය යෝජනාවක් ලෙස තමයි ලයිස්තුගත කළ භාරයක් පිහිටුවීම පිළිබඳ යෝජනාව 2016 වර්ෂයේදී අයවැලේකනේට එන්නේ. දැන් 2017, 2018, 2019 ආණ්ඩු කාල පරිච්ඡේදයේ අවසන්. තාම සාකච්ඡා කරනවා. තාම කරන්න බලාපොරොත්තු වෙන දේ තියෙනවා. ඒ අතර ඔබතුමා පිළිගන්න ඕනේ පාස්කු දින ප්‍රහාරයෙන් පස්සේ මේ දේපළ වෙළඳ සමාගම් ක්ෂේත්‍රය හා ඉඳිකිරීම් ක්ෂේත්‍රයට දැවැන්ත පරිමාණයේ කම්පනයක් හා බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා අධික මිලට අලෙවි කරමින් තිබුණ දේපළ එක්වර විකිණෙන්නේ නැතුව මුළු ලංකාව පුරාම ඉඩම් සහ දේපළ වෙළඳපොළ සම්පූර්ණයෙන් ඇන හිටලා තියෙනවා. ඇන හිටීම කරන කොටගෙන සමහර දේපළ සමාගම් වල අර ඇඩ්වාන්සර්ස් අරගෙන ඒවට අනුව ඒ ඉඳිකිරීම් කටයුතු නිම කළ දෙන්න බැරි නිසා ඔබතුමා පිළිගන්නවද දැනට මහා පරිමාණික සමාගම් කීපයක අධ්‍යක්ෂකවරු අත්අඩංගුවට අරන් තියෙනවා කියලා ඔබතුමා පිළිගන්නවද? ඒ තුලින් දැන් මේ ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂයෙන් මහල් නිවාස යනාදිය මත දැවැන්ත අර්බුදයන් නිර්මාණය වෙනවා. අපි තමුන්නාන්සේලා කවුරුත් දන්නේ නැති වෙන විදිහට මේ ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ කඩාවැටීම් හා මෙවැනි දේපොළ අංශවල ඇතිවෙච්ච වෙනස නිසා 2017දී ලෝක මූල්‍ය අර්බුදයක් ඇති වුණා. ඒ ලෝක මූල්‍ය අර්බුදයේ යටතේ බැංකු ක්‍රමයේ කඩාවැටෙන්නේ ඒ බලපෑවා. ඒ නිසා මම තමුන්නාන්සේකින් ඉල්ලා සිටින්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවත් සමග මැදිහත් වෙලා මේ දේපොළ හුවමාරු සමාගම් මේ පාස්කු ප්‍රහාරයෙන් පසු මුහුණ දීලා තියෙන බරපතල ප්‍රශ්නය පිළිබඳ විශේෂ විමර්ශනයක් කරලා මේ ගරු සභාවට දැනුම් දෙන්න සූදානම්ද කියලා මම අහන්න කැමැති.
අපි සංචාරක ව්‍යාපාරයට මුණ ප්‍රහාරය ගැන ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒක අපිට කෙටි කාලයකින් හරව ගන්න පුළුවන් වෙයි කියලා. අපි බැලුවොත් මේ වගේ සිද්ධීන් වෙලා තියෙන රටවල් දිහා අවුරුද්ද අවුරුදු 3ක් විතර කාලය ගිහිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අවුරුද්දක් තුලදී මේක නැවත අපිට හරව ගන්න පුළුවන් කියලා. එතකොට සංචාරක නොවන ආර්ථිකයේ අනිත් ක්ෂේත්‍රවලටත් බලපෑමක් තියෙනවා. මොකද හැම එකම එකක් අනිකට සම්බන්ධයි. ඉතින් සංචාරකයන් ගෙන්නා ගැනීම එතකොට ප්‍රධාන වශයෙන් ඒකට අපි යොමු වෙන්න ඕනේ. ඒ වගේම මේ ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්නය ඇවිල්ලා මේකට විතරක් සම්බන්ධ නැහැ. ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්නය. මොකද අපි දන්නවා ඉල්ලුම සැපයුම තියෙනවා. ඉඳිකිරීම් කරගෙන යනකොට විශාල ලෙස සැපයුම් තියෙනවා නම් ඒකේ මිල ඉහළ යනවා, මිල පහළ යනවා, කලින් කලට එවැනි දේවල් සිදු වෙනවා කියන එක. නමුත් මම අර බැංකු ගැන කියපුව ගැන කියන්න ඕනේ. බැංකු එක අපි වැඩ කරන්නේ බැංකුවලටත් හැමෝටම ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් අපේ බැංකු පද්ධතිය ශක්තිමත්. බැංකු පද්ධතිය ශක්තිමත් නිසා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක විශාල ලෙස බැංකු පද්ධතියට බලපායි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමා සඳහන් කළා මේ මහල් නිවාසයේ ඉඳිකිරීම සඳහා පුද්ගලික අංශයට ඉඩම් ලබා දීම පිළිබඳ වගකීම දරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය කියලා. දැන් මේ සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේ මගින් නිවාස ඉඳිකිරීම සඳහා රජයට අයත් ඉඩම් දේපළ විශාල ප්‍රමාණයක් මහා පරිමාණික සමාගම් වලට දීලා තියෙනවා. ඒ දෙන්නේ පුද්ගලික හිතවත්කම් මත ගජමිතුරන්ටද එහෙම නැත්තම් මොන ක්‍රමයකටද ප්‍රසිද්ධ දැන්වීම පළ කරලා දෙන එකක් තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය. මේ නිවාස ඉදිකිරීමේ අමාත්‍යාංශය එහෙම දෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මගේ මේ හෝමගම් මැතිවරණ කොට්ටාසේ තිතා විශාල මහල් නිවාසයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා රජයේ වටිනා ඉඩමක් පාවිච්චි කරලා. ඒ නිසා මේ පිළිබඳ ඔබතුමා මේ නිවාස අමාත්‍යාංශයේ විසින් මහල් නිවාසයේ ඉදිකිරීම සඳහා රජයේ දේපළ නැත්නම් රජයේ ඉඩම් පවරා දෙන ආකාරය පිළිබඳ එතුමා සමග සාකච්ඡා කරලා අපිට පොඩි විස්තරයක් ලබා දෙනවා නම් හොඳයි කියලා මම හිතනවා.
මම හිතන්නේ එතන කිසිම ගැටලුවක් නැහැ. එතුමා එක්ක ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. අපේ නිවාස සංවර්ධන වැඩපිළිවෙල සිදුවෙනවා ඒ බස්නාහිර ඒ වගේම මෙගාපොලිස් අමාත්‍යාංශය හරහත් ඒ වගේම ඒක නිවාස අමාත්‍යාංශය හරහත් සිදු වෙනවා. ඒතර සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාත් ඒකේ හරියටම ඒකේ වැඩපිළිවෙල හරියට කරගෙන යනවා ඒක නිත්‍යානුකූලව කරගෙන යනවා කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ ඒක පිළිබඳව ඔබතුමාට තියෙනවා නම් විශේෂයෙන්ම විස්තර තියෙනවා නම් ඒක ගැන හොයලා බලන්න ඕන නම් ඒ විස්තර ඉදිරිපත් කරන්න එතකොට අපි ඒක ගැන සාකච්ඡාවක් ඇති කරමු
බොහොමත් සිතේ හොන්ඩබල් කනක හේරත්
ගරු සභාපතිතුමනි මුදල් ඇමතුමාගේ රාජ්‍ය ඇමතුමාගේ එක ප්‍රශ්නයක් අර සංචාරක කර්මාන්තය පිළිබඳව අහන්න පුළුවන්
මිනිස්ටර් අලෝඩ් ද මිනිස්ටර්
ඉරාන් අපේ රාජ්‍ය ඇමතුමා මුදල් රාජ්‍ය ඇමතුමා මේ සංචාරක කර්මාන්තයේ දැන් හෝටල් සහ සංචාරක කර්මාන්තයේ ආශ්‍රිතව තියෙන ණයවලට අවුරුද්දක සහනයක් ලබා දෙනවා කියලා එදා පාර්ලිමේන්තුවේදී අමාත්‍යතුමා පොරොන්දු වුණා. ඉතින් අද වෙනකන් බැංකුවලට ගිය මේ කර්මාන්තයේ ඉන්න අයගේ බැංකුවලට ගිහිල්ලා මේ ණය ක්‍රමය ගැන මේ ණය සහනය ගැන කතා කරාපුවාම බැංකුවලට තවමත් මුදල් අමාත්‍යයෙන් විසින්වත් එහෙමත් නැත්නම් මහ බැංකුවෙන්වත් චක්‍රලේඛනයක් එවලා නැහැ කියලා කියනවා. ඉතින් මේ පිළිබඳව ඉතාමත් කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියන එක ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ සඳහා දැනටමත් අරන් තියනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න.
මම සඳහන් කරන්න ඕනේ කඩිනමින් පියවර අරගෙන තිනවා මහ බැංකුවෙන් ඒක 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 ඒ සර්කියුලස් ගිහිල්ලා තිනවා. මම හිතන්නේ මහ බැංකුවේ වෙබ්සයිට් එක බැලුවොත් ඒ සර්කියුලස් ඔක්කොම ඇති. ඔක්කොම පැහැදිලි කරලා තිනවා. එතකොට කාටවත් කියන්න බෑ මේ බැංකුවලට විතරක් නෙමෙයි මහ ජනතාවටත් දැනගන්න පුළුවන් ඒක විස්තර සියල්ලක්ම තියෙනවා ඔබතුමා දන්නවනම් බැංකුවක් තියෙනවනම් බැංකුක ශාඛාවක් තියෙනවනම් එහෙම කියන කරුණාකරලා දැනුම් දුන්නොත් හොයලා බලලා මේ බැංකුවට අපි කතා කරන්න
මොහොමදේ ඔබතුමාට ක්වෙස්චන් තියෙනවා
අහනවා
සභාපතිතුමනි ආ එක අමාත්‍යාංශයේ විසින් නව පවුල් 5738ක් වෙත 2015-2018 කාලය තුළ ග්‍රීන් ගෝල්ඩ් නිවාස වැඩසටහන යටතේ නව නිවාස ලබා දී ඇත. එම මුළු නිවාස 5738න් නිවාස 2670ක් වැඩ අවසන් කර ඇති අතර ඉතිරි නිවාස 3068 වැඩ අවසන් කිරීමට ආසන්නව පවතී. අමාත්‍යාංශයේ විසින් 2019 වසරේදී නිවාස 1535ක් සඳහා අනුමැතිය ග්‍රීන් ගෝල්ඩ් නිවාස වැඩසටහන යටතේ ලබා දී ඇත. ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන යටතේ පළමු අදියර ලෙස නිවාස 4000ක් සඳහා අනුමැතිය ලබා දී ඇත. ඉන් නිවාස 1069ක වැඩ අවසන් කර ඇති අතර ඉතිරි නිවාස 2931ක වැඩ අවසන් වීමට ආසන්නව පවතී. දෙවන අදියරේ නිවාස 10000ක් ඉදිකිරීමට අනුමැතිය ලබා දී ඇති අතර වැඩ කටයුතු සිදුවෙමින් පවතී. ආ දෙක පවුල් 221,566ක් වෙත මේ වනතෙක් නිවාස සපයා නොමැත. ආ එක කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 12,742ක් වෙත වැඩසටහන යටතේ 2015 වසරේදී නිවාස සැපීමට තිබුණි. ආ දෙක මෙම අමාත්‍යාංශය විසින් 2015 සහ 2018 වර්ෂ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයට නිවාස 350ක් ලබා දී ඇත. ඉන් නිවාස 152ක වැඩ අවසන් අතර ඉතිරි නිවාස 198 වැඩ කටයුතු සිදුවෙමින් පවතී. 2019 වසරේදී මෙම අමාත්‍යාංශය විසින් ග්‍රීන් ගෝල්ඩ් නිවාස වැඩසටහන යටතේ නිවාස 90ක් අනුමත කර ඇත. එමෙන්ම අමාත්‍යාංශය විසින් ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන යටතේ නිවාස 10000ක් නිවාස 700ක් සඳහා අනුමැතිය ලබා දී ඇත. නිවාස 10000න් නිවාස 700ක් සඳහා අනුමැතිය ලබා දී ඇත. ආ තුන කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 11,602ක් සඳහා නිවාස ලබා දී නොමැත. ඈ එක ඔව්. ඈ දෙක දැනට අමාත්‍යාංශයේ මගින් ග්‍රීන් ගෝල්ඩ් නිවාස වැඩසටහන යටතේ හා ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන යටතේ වතු නිවාස නීතියානුකූල නිවාස ලබා දීම සිදු කරයි. අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ නම් නිවාස වැඩසටහන වේගවත් කළ හැකිය. එක විට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර දෙන්නේ නම් මේ නිවාස වැඩසටහන වේගවත් කළ හැකිය. එය අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩසටහනක් බවත් දන්වනු කැමැත්තෙමි. ඈ අදාළ නොවේ.
මේ ගරු ඇමතුමා මේ මම දන්නේ ඔබතුමාට මේකට උත්තර දෙන්න පුළුවන් වේද කියලා. එකක් තමයි පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේ නිවාස සඳහා පර්චස් හතක් මේකට වෙන් කරන එකේ
සින්නක්කර ඔප්පු ලබා දීලා තියෙනවද? ඒ වගේම මේ වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයට කොපමණ නිවාස ප්‍රමාණයක් ඉදිකරන්න වෙන් කරලා තියෙනවද?
සින්නක්කර ඔප්පු ගැන ඔබතුමා ප්‍රශ්න කරා. දැන් අපි මේ වෙනකොටත් සින්නක්කර ඔප්පු ලබා දෙන්න පර්චස් 7ක භූමිය සඳහා වැඩ කටයුතු කරගෙන යනවා. දැන් අපි ළඟදී විවෘත කරපු නුවරඑළිය දිස්ත්‍රික්කයේම සහ ගාලු දිස්ත්‍රික්කයේ හැම එකටම සින්නක්කර ඔප්පුවක් දුන්නා පර්චස් 7ක් සඳහා. දැන් තවත් සකස් වෙන්න තිබෙනවා. කෑගල්ලේ නැතුව ඇති. අනිත් දිස්ත්‍රික්කවල දුන්නේ තියෙනවා. නුවරඑළිය දීලා තියෙනවා. ගාල්ලෙත් දුන්නා. මම සහභාගී වුණු නිසා මම දන්නවා. කෑගල්ල ගැන මම දන්නේ නැහැ. නමුත් හැම තැනම සකස් වෙමින් පවතිනවා. දැන් වතුකම්කරුවන්ට පර්චස් 7කට ඒ අයිතිය ලබා දෙනවා. අනිත් ඒවට මම ඇමතිතුමාට යොමු කරලා ඔබතුමාට පැහැදිලි පිළිතුරක් දෙන්න.
ඔබතුමා දෙවැනි ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නේ ඇටියට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ මේකටමත් අදාළයි. මේ වගේම නිවාස හදනවා කියලා පුරාවිද්‍යාවට සම්බන්ධ සහ වන සංරක්ෂණයට සම්බන්ධ භූමි එලිපෙහෙලි කරලා නිවාස හදාගෙන යන වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබතුමාට යම් කිසි පිළිතුරක් ලබා දෙන්න හැකියාව තියෙනවද?
එහෙම ස්ථානවල හදන්න පුළුවන් කමක් නැහැ. ඒවා ඔබතුමා වාර්තා කරන්න අපිට දැනුම් දෙන්න පුළුවන්. ඒක
බොහොම සුදි.
ඔය දැනුම් දෙන්න අපි ඒක දැනුම් දෙන්න.
බොහොම සුදි. Honorable Udaya Pirabath Kambambulla to ask the Prime Minister.
මම ආනගරු මූලස්ථාන රෝඩ මන්ත්‍රීතුමනි.
Six months time. And that's it.
Bhumat Chaudhary, Honorable Sushanta Punjanilam, to ask the Minister of Housing.
Garu Kathanayaka Thumani, Ethumage Prashneta Pilithura A1, Pilithura O, A2, කාලික වකුගඩු රෝගයෙන් පෙළෙන සමාජිකයා හෝ සමාජිකයින් දැනට ජීවත්ව සිටීම, කාලික වකුගඩු රෝගයට ගොදුරු වී රජයේ රෝහලක වකුගඩු රෝගී සායනයක ලියාපදිංචි වී සිටීම, කාලික වකුගඩු රෝගය සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත අඛණ්ඩව ප්‍රතිකාර ගැනීම, අදාළ ප්‍රතිලාභියා වෙත ඍජු හෝ වක්‍රව ඉදිකිරීමට යෝජිත නිවසේ හිමිකම තිබිය යුතුය. අදාළ හිමිකම ලිඛිත සාක්ෂි මගින් සනාථ කිරීම අත්‍යවශ්‍ය වේ. මීට පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරී ආධාර ලද ප්‍රතිලාභියෙකු නොවිය යුතුය. ස්ථිර ආදායම් මාර්ගයක් රැකියාවක් නොමැති අඩු ආදායම් ලාභී පවුලක් විය යුතුය. ආ තුන නිවසක් වැඩි දියුණු කිරීම සඳහා උපරිමය දක්වා ආධාර මුදලක් ලබා දෙනු ලැබේ. උපරිමය රුපියල් ලක්ෂ දෙකයි. ආ එක 2019 මාර්තු 8 දින දක්වා ලැබී ඇති ඉල්ලීම්වලට අනුව සකස් කළ ලේඛනය ඇමනුම් එක යටතේ දක්වා තිබෙනවා. මම ඒක ඔබතුමාට දැනගන්න සභාගත කරනවා. ආ දෙක වකුගඩු රෝගීන් වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩසටහන සඳහා භාණ්ඩාගාරයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සීමාව තුළ ආධාර ලබා දුන් ප්‍රතිලාභී සංඛ්‍යාව ඇමනුම දෙක හැටියට තියෙනවා. ඒක සභාගත කරනවා ඔබතුමාට දැනගන්න. ආ තුන මෙම වැඩසටහන වෙනුවෙන් එක් එක් වසර සඳහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන වෙන් කරන ප්‍රමාණයට අනුව ප්‍රතිලාභීන් සඳහා ආධාර ලබා දීම සිදු කරනු ලබයි. රෝගී තත්ත්වයේ හා නිවාස අවශ්‍යතාවයේ අනුව ප්‍රමුඛතාවයේ ලබා දිය යුතු ආකාරයට ප්‍රතිලාභීන් වෙත ආධාර ලබා දීම සිදු කරනු ලබයි. ආ හතර නව නිවසක අවශ්‍යතාව සහිත ඉඩමක් හිමි ඉල්ලීම්කරුවෙකුට උපරිමය රුපියල් ලක්ෂ 5ක සීමාව තුළ නිවාස ආධාර ලබා දීමට දැනටමත් කටයුතු සිදු කරයි. උදාගම්මාන වැඩසටහන තුළ මෙවැනි අයදුම්කරුවන් සිටී නම් නිවාස ඉදිකිරීම සඳහා ආධාර මුදල් හා අවශ්‍ය තාක්ෂණික සහයද ලබා දෙනු ලැබේ. ඈ අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීකම් කොට්ටාස බහුතරයක් ගෝමරං කඩවල මොරබව පදිස්සවිපුර පුල්මුඩේ සේරුවිල කන්තලේ තඹලගමුව යන ප්‍රශ්ලේෂකම් කොට්ටාසවල බහුතරයක් වග්ගොඩ රෝගීන් සිටින නිසා මේවැ කල්පත්වල ජීවත් වන වග්ගොඩ රෝගීන් විශාල සංඛ්‍යාවක් සබෞතුමනි ඉන්නවා. අන්න ඒ අයටත් නිවාස ආධාර ලබා දෙන ක්‍රමයක් ගරු ඇමතුමාගෙන් අහලා දැනුවත් කරලා දෙන්න පුළුවන් නම් උගුලයක් ගාන තමතුමනි.
ඒ පිළිතුරට අනුව නම් පේනවා එවැනි අය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. අඩු ආදායම් ලාභී ගණයට වැටෙනවා නේද ඔය පැල්පත්වල ඉන්න අය?
දෙවැනි ප්‍රශ්නේ තමයි ගරු සභාපතිතුමනි, දැන් ලක්ෂ පහේ ආධාර දීලා තියෙනවා මොරවැව ගොමරං කඩවල පදිස්විපුර ඔය මං කිව්ව ප්‍රදේශවල පෙලක් අයට. ඒ පෙලක් අයට දීලා තියෙන ආධාර ඒගොලන්ට බිල්ඩින් පවා තියෙන අයට. ඉතින් ඒ කොහොමද බිල්ඩින් පවා තියෙන අයට මෙම ආධාර ලැබුණේ කියන එකත් ගරු ඇමතුමාගෙන් විමසලා පිළිතුරක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද ඊට වඩා අර මම ඉහිත කිය ආකාරයේ පැල්පත්වල ජීවත් වන වග්ගඩ රෝගීන් නිසා සංඛ්‍යාවක් අපේ දිස්ත්‍රික්කයේ තුල තියෙන නිසා ඒ විශේෂයෙන්ම මේ වග්ගඩ රෝගය හැදුනන් පස්සේ වෙන රැකියාවක් කරන්නට ඒ අයට අවකාශයක් නැති නිසාත් ඒ මිනිස්සු ඉතාමත්ම ගොවිතැන්පත් කරගෙන ඉන්න අය නියඟෙට එහෙම නැත්තම් නොයෙක් ප්‍රශ්නවලට අපේ පළාත්වල වනාලි තර්ජනවලට මුහුණපාලා ඉන්න ඉතාමත්ම දුගී අය නිසා ඒ අයට මේ සහනය ලබා දෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා.
දැනට අත වශයෙන්ම ඉඩමක් හිමි නිවසක අවශ්‍යතාවය තියෙන පවුල් වලට තමයි ලක්ෂ පහ දීලා තිබෙන්නේ. දැන් ඔබතුමා කියන විදිහේ දෙයක් වෙලාද කියලා ඇමතුමාට අපි යොමු කරමු.
ගරු සභාපතිතුමනි, වගකීමෙන් මම කියනවා ඒ ලක්ෂ පහේ මුදල් ලැබිලා තිනවා බිල්ඩින් පවා තිබෙන අයට. ඒක ඇමතුමාගේ තාගේ වරදක් නෙමෙයි, එහෙ ඉන්න ප්‍රාදේශීය තාගේ හැර වරදක් නිසා ඒ වරද නිවැරදි කරලා අනිත් අයට දෙන්න කියලා
මම එහෙම ඒව හරියට වෙලා තිනවා. සමෘද්ධියත් ලබනවා බිල්ඩින් තියෙන ගොඩනැගිලි තියෙන නොඑක් අය. ඒ වගේ අපි ඒකත් යොමු කළා.
බොහොම ස්තුතියි. සකන්ඩ ඔන්ටබල් දයශ්‍රී ජයසගර ආණ්ඩුවද
ඉසාක්
රාගුමාන්
තුෂාර
ඉන්දුලින් අමරසේන
තති දෙකක් කල්ලිලා තිබෙන මුදල් ලැබෙත්තුමා.
ස්ටෑන්ඩින් නෝට 272 ස්ටෑන්ඩින් නෝට 272 66 ඉතරයි.